නිවේදනයයි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකු යමති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත් සම්හායක පිටපත් මාවිත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. අබේරත්න හේරත් මුදියන්සේලාගේ හංස හේමමාලක සමීර අබේරත්න මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් තනතුරට 2023 මාර්තු මාස 15 බදාදා සිට ක්‍රියාත්මක වන බව ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ඒ පිළිගැනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පරිපාලන ප්‍රදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධ ක්‍රම පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2023 මාර්තු 13 වෙනි දිනැති අංක 23.23.2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරලද ප්‍රකාශනය සහ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2023 මාර්තු 17 වෙනි දින ඇති අංක 23.23.38 දරන අතිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා.
අරු කථානායකතුමනි, 2017-18-19 සහ 2020 වර්ෂ සඳහා ජාතික විද්‍යාපදනමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන හා මහා මාර්ග ඇමතුමා. ඔව්, පක්ෂනායකතුමා.
වැදගත් ප්‍රශ්නයක් මතු කරන්න. ගරු අමාත්‍යතුමනි,
ලිපිලේඛන ඉදිරිපත් කළාට පස්සේ ඔබතුමාක මතු කරන්න.
මේක අධ්‍යාපන විෂයේ ප්‍රශ්නයක්.
ඒකට කමක් නැහැ.
ඒකම එකඟ වුණා ඒකට.
සවාරිදි ගම්.
මේ ප්‍රධාන කටයුතු ටික ඉවර කළා ගම්.
ප්‍රධාන
කටයුතු වෙනම අවස්ථාවක් දෙනවා.
රෝහණ මහා මාර්ග මාතුමා.
කරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිකෝෂ ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කෘෂිකර්ම ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ජාතික සාගින්නීමේ ව්‍යාපාරයේ ව්‍යාපාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ හා බණ්ඩාරනාගාර කටයුතු මෙමතුමා.
ගරු කථානායකතුමනි, අධිකරණ බණ්ඩාරනාගාර කටයුතු හා අනුක්‍රම විභාග ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 276 අධිකාරී වූ නීති අධ්‍යාපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ එකගත්වය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් සාදන ලදුව 2020 දෙසැම්බර් 30 දිනතේ අංක 22.08 ඇලිරක් 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද
මේ ඔබතුමා ඉදිරිපත් කරන වැරදි වාර්තාව
සභාවේ වාර්තාව මම ඉදිරිපත්
කරනවා. ඔබතුමා ඉදිරිපත් කරන වැරදි වාර්තාව ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන්
සභාව වෙන කථානායකතුමා
මෙතුමාට තියෙනවා සංවිධායකතුමා.
2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2013 අංක 2 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනතේ 72 වගන්ති යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජනවාරි 30 වෙනි දින ඇති අංක 23.17 අදීර 28 දාන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සහ නියමය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම නාගරික සංවර්ධන ඇමතුමා.
ගරු කථානායකතුමනි, නාගරික සංවර්ධන නිවාස කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාව වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව 2017 සහ 2018 වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් ලංකා PLC ආයතනයේ වාර්ෂික වාර්තා 2019-2021 වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා 2018 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා නාගරික ධනවාස සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂකන අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
කෘෂිකර්ම කටයුතු පිළිබඳ ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා වියලේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගෝජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජාතික පසු වස්සනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වාර්ෂික වාර්තාව, 2019-2020 වර්ෂය සඳහා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ජාතික පසු වස්සනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගෝජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා වියලේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2021 සඳහා වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධිකරණ කටයුතු පිළිබඳ ඇමතුමා.
ගරු කථානායකතුමනි, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම විවස්සා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කරන ලද 276 අධිකාරිය වූ නීති අධ්‍යාපන සභා අධ්‍යාපනතේ 7 වගන්ති යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ ඒකාගත්වය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභා විසින් සාදන ලදුව 2020 දෙසැම්බර් 30 දිනෙති අංක 22.8 ඇලයිරක් 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සම්බන්ධයෙන් වූ ඒකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මේ කටයුතු ඉවරුනාම එනවත් ඉදිරි බල ශක්තිය ඇමතුමා.
කරු කථානායකතුමනි, විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2021 අංක 21 දරන ඛනිත් තෙල් සම්පත් පනතේ 48 වගන්ති යටතේ සහ එකී පනතේ 23 වන වගන්ති සමග කියවිය යුතු 48 වගන්ති යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදුණු ලද 2023 ජනවාරි 5 දිනැති අංක 23.13 ඇලීරක් 47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා සීමා සහිත ලංකා ඛනිත් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2017 සහ 20 වර්ෂ සඳහා ලංකා ගල්ලංගුරු පුද්දලික සමාගමේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ කී කාර්යක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තා නලින් ෆිනාන්ඩ්මන්තෝ.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී යොමු කරන ලද 1979 අංක 40 දරන අපරාධ සංවර්ධන පනත යටතේ නියෝග, එවැගේම 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් සහ රේගු ආඥා පනත 235 අධිකාරිය වූ යටතේ යෝජනා සම්මතය සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දැන් විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න.
අධ්‍යාපනමතුමා ඉන්න ඕනේ ගහන්න. අධ්‍යාපනමතුමා,
ඔකේ
අධ්‍යාපන ඇමතුමා, ඔබතුමාගේ අවධානයට පිළිගත් වෘත්තීය සමිති නියෝජිතින් හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත ගුරු මාරු මණ්ඩල මගින් ජාතික පාසල් අතර ගුරුස්ථාන මාරු 2007-20 ජාතික ගුරු මාරු ප්‍රතිපත්ති අනුව විධිමත්ව සිදු කරමින් තිබුණා. එම ස්ථාන මාරු මණ්ඩල ක්‍රියාවලියට අදාළ අභිහාචනා ක්‍රියාවලියද සිදුකර අවසන් වෙමින් තිබුණු මොහොතක ස්ථාන මාරු ලිපි නිකුත් කිරීම පමණයි ඉතුරු වෙලා තිබුණේ. එසේ තිබියදී ගරු අමාත්‍යතුමා, මාර්තු 17 වෙනි දින ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල විසුරුවා හැරලා ස්ථාන මාරු ක්‍රියාවලිය නතර කළ තිබෙනවා. මේක පැහැදිලිවම අමාත්‍යතුමනි අත්නෝමතික අනීතික ක්‍රියාවලියක්. වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය සිදුවුවද 2020-2021 සහ 2022 වසරවල COVID-19 තත්ත්වයේ හේතුවෙන් ගුරුස්ථාන මාරු ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ හේතුවෙන් වසර 3ක් තිස්සේ ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින ජාතික පාසල්වල ගුරුවරු 12,000ක් පමණ ගුරු මාරු ආයතනපත් යොමු කර තිබුණා. ඉන් මාරු නිර්දේශ ලබා දීලා තිබෙනවා 7,000කට පමණ පිරිසකට. මේ අනුව ප්‍රවාහන අපහසුතාව පවතින ගුරුවරු, ජනප්‍රිය නොවන පාසල්වල සිට ජනප්‍රිය පාසල්වලට ස්ථාන මාරු අපේක්ෂා කරන ගුරුවරු, වසර 10ක් එකම පාසලේ සේවය කළ ගුරුවරු ආදී ගුරුවරු ස්ථාන මාරු වීම ලැබීමේ අපේක්ෂාවෙන් හිටියා. හදිසියෙම ගුරු මාරු නතර කිරීමෙන් මෙම ගුරුවරුන්ට බරපතල ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු වෙලා තිබෙනවා. 2023-03-20 මාර්තු 20 වෙනි දින අධ්‍යාපන ලේකම්වරයා හා වෘත්තීය සමිති නියෝජිතින් අතර පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා තිබුණේ ගුරුමාරු අධ්‍යක්ෂකවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා ගුරුමාරු වලට අදාළ සියලු තොරතුරු ලබාගත් බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන අධ්‍යයනයකින් පසු මාරු ලබා දෙන බවත් තමයි ඇවිල්ලා තියෙන තීන්දුව. ඉතින් ගරු අධ්‍යාපන ඇමතිතුමනි මම අහන්න කැමති මේ ප්‍රශ්නේ එන්නේ ඔබතුමාගේ විෂයපතේ යටතේ. ඔබතුමා දැනුවත්වද මේ අනීතික අත්නෝමතික ක්‍රියාවලිය සිදුවෙලා ගුරුවරුන්ගේ මාරු කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වුමනාවට මෙහෙම නතර කරලා තිබෙන්නේ කාගේ අනුදැනුම මතද? ඔබතුමා මේක ගැන දන්නවද?
අරු කතානායකතුමනි, අත්නෝමතික හෝ අනීතික ක්‍රියාවක් සිදු වී නැත. 2020-21-22 කියන වර්ෂ තුනේදී විශේෂයෙන් COVID-19 හේතුව නිසාත්, 22 වර්ෂයේදී තිබූ තත්ත්වේ නිසාත් ඒ වර්ෂ තුනේදී ජාතික පාසල්වල ගුරු මාරුවීම් කිරීමට නොහැකි වුණා. ඒ නිසා මේ පසුගිය වර්ෂයේ 2022 වෙනකොට මාරු ආයතනපත් 14,500ක් ලැබිලා තිබුණා. එයින් මාරු මණ්ඩලය සමන්විත වෙන්නේ අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයෙක් සහ නියුද්‍ය අධ්‍යක්ෂවරුන් සහ ඒට සහාය දීම සඳහා වෘත්ති සමිති නියෝජිතයන්ගෙන් සදුම්ලත් මාරු මණ්ඩලයක් තියෙනවා. කලින් ඉඳලම එහෙම තමයි කෙරුණේ. එතකොට මෙහි වර්ග දෙකක මාරුවීම් සිදු වෙනවා. එකක් සාමාන්‍යයෙන් ඉල්ලුම් කරන මාරුවීම් වෛද්‍ය හේතුන් සහ වෙනත් හේතුන් මත වසර ගණනාවක් දුෂ්කර ප්‍රදේශවල හිටපු එවැනි ගුරුවරු. එතකොට විෂය වර්ගය අනුව තුලනාත්මකව ඒ ගුරු මාරුවීම් ටික කරනවා. ඊට අමතරව 2017 වර්ෂයේදී නිකුත් කැබිනට් තීන්දුවක් අනුව නිකුත් කරන ලද චක්‍රලේඛනයක් මත වසර 10කට වැඩි කාලයක් එකම පාසලක සේවය කරපු ගුරුවරුන්ට අනිවාර්ය වශයෙන් මාරුවීමක් දිය යුතුයි කියන පදනම මත 2017 ඉඳලා මේ මාරුවීම් ටික කරගෙන ආවා. හැබැයි මේ 2020-21-22 තුනේ මම මුලින් කිව්ව හේතුව නිසා, ප්‍රමාද වීම නිසා මේ තුනම එකවර ගත්තා. දැන් ඒ අනුව මුළු මාරුවීම් ප්‍රමාණය 8,893ක් අනුමත කරලා තිබෙනවා මාරු මණ්ඩලය මගින්. මෙයින් ප්‍රාථමික අංශයේ ගුරුවරුන් 681ක් අනුමත කරලා තිනවා. එයින් 388ක් ලිපි තැපැල් කරලා තිබුණා. ඉතුරු ලිපි ටික අද තැපැල් කරනවා. දල වශයෙන් 1000කට ආසන්න සංඛ්‍යාවක් තමයි ඉන්නේ අවුරුදු 10ට වැඩි අනිවාර්ය මාරුවීම්. ඒ මාරුවීම් කරලද ගුරුවරුන් සමහර පාසල්වල විදුහල්පතිවරුන් දැනුම් දුන්නා. ඒ ගුරුවරුන් දැනුම් දුන්නා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ මැයි මාසයේ නිසා දැනට යොදාගෙන තිබෙන ආකාරයට සමහර විට සතියක් දෙකක් වෙනස් වෙන්න පුළුවන් උත්තරපත්‍ර පරීක්ෂාවත් එක්ක. ඒ නිසා ඒ දරුවන්ට ඒ අවසාන කාල පරිච්ඡේදය තුළ උගන්වන ගුරුවරුන් මේ අවස්ථාවේදී මාරු කිරීමෙන් ඒ දරුවන්ට අගතියක් වෙනවා කියන කාරණේ. ඊළඟට උසස් පෙළ විභාගයේ දෙවන වසරේ ඒත් අවසාන සෙමෙස්ටර්ස් දෙක තමයි දැන් යන්නේ. ඒ ආයේ විභාගය බොහෝ වෙලාවට උසස් පෙළ ප්‍රතිඵල දීලා මාස 5ක කාල පරාසයක් තුල ඔක්තෝබර් මාසයේදී පමණ බොහෝ දුරට පැවැත්වීමට ඉඩ දෙන ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී. ඒතර ඒ දරුවන් වෙනුවෙන් උගන්නන ගුරුවරුන් සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා එයාට අවස්ථාවක් දෙන්නයි කියලා අභියාචනා කළා. අභියාචන මණ්ඩලෙ මගින් එයාගේ ගුරුමාරුවීම් තීනවන නම් එවැනි දරුවන්ට බලපාන ඒවා ටික යම් කාලයකට පස්සට දාලා ඊට පස්සේ මේ මාරුවීම් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ඊයේ සවස් වන විට මේ පිළිබඳව එකඟතාවයක් ඇති වෙලා ඒ ඇපීල් කරන ගුරුවරුන් ටික හැර ඕ ලෙවල් ඒ ලෙවල් දැන්ට උගන්නගෙන යන ගුරුවරුන් හැර අනිත් සාමාන්‍ය විදිහට කරලාද ගුරුමාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමටත් දැන්ට තීන්දුව කළා තිනවා. ඒ ක්‍රියාත්මක කරන දිනය තීන්දුව කරන්න වෙනවා. මේ සතිය ප්‍රමාද වෙච්ච නිසා ප්‍රාථමික ගුරුවරුන් ටික අනිවාර්යෙන් අද ලිබුන් ටික තැපැල් වෙනවා ඉතුරු ප්‍රමාණය 681කින්. අනිත් ඒවා ටික මාරු මණ්ඩලයේ තුලදී සාකච්ඡා කළා අපේ නිලධාරීන් වොන් දිනය තීන්දුව කරනවා. බොහෝ වෙලාවට අප්‍රේල් 17 වෙනිදා නිවාඩුවෙන් පස්සේ ආරම්භ වෙන්නේ. ඒ වෙන විට බොහෝ දුරට තීන්දුව ගණේවි ලිපි ටික තැපැල් කරන. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ වෙනකොට අපි මේ ආකාරයෙන් විසඳා ගැනීමට කටයුතු කරලා තියෙනවා.
හිමල් විරංශමැතිතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමන් ඇතුළු අපි මේ සභාවේ සියලු දෙනාම දන්නවා පළාත් පාලන මැතිවරණයකට රජයේ සේවකයන් හැම පක්ෂයකින්ම පාහේ අඩු වැඩි වශයෙන් රජයේ සේවකයන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් දැන් මේ පැතිවරණය දිගින් දිගටම කල් දැමීම නිසා ඒ රජයේ සේවකයන් විශාල අසීරුතාවයකට පත් වෙලා තිබෙනවා. මං ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි, දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණාම අමාත්‍ය මණ්ඩලයට බලය තියෙනවා ඒ රජයේ සේවකයන්ට සාධාරණයක් කරන්න. මොකද මැතිවරණය කල් දාලා තියෙන්නේ අපි නෙවෙයි, ආණ්ඩුව පැත්තෙන් සල්ලි නැහැ කියලා. ඒ කියන එක හරිද, ඒ කල් දැමීම හරිද වැරදිද වෙන කතාවක්. නමුත් මම අහන්නේ කරුණාකරලා පැහැදිලි කරන්න මේ රජයේ සේවකයන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා අසිරුතාවයට පත් වෙලා ඉන්න අයට එයාගේ වැටුප ලැබෙන්නේ නැහැ, එයාට ජීවත් වෙන්න බෑ, අන්තිමට ඡන්දි ඉල්ලන්න ගිහිල්ලා gedara ඡන්දෙත් නැති වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒකට දෙන විසඳුම කවද වෙනකොට දෙනවද, මොකද්ද කරන්න කියලා කරුණාකරලා කියන්න.
ඔව්න් අකුමර මැතිතුමා.
කථානායකතුමනි, මේ විමල් මැතිතුමා කියපු කාරණාව අපි ඊයේ කතා කරා. මැතිවරණ කොමසාරිස්තුමා එවල තියෙන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 102 වගන්තියේ යටතේ ඒගොල්ලන්ට නැවත සේවයට යන්න බෑ කියලා. හැබැයි එතුමා කියනවා සහනයක් දෙන්න ඒ අයට මූලික වැටුප විතරක් දෙන්න කියලා. එතකොට රාජ්‍ය සේවයට අහපව් යන්නේ නැතුව ගෙදරින් ඉඳන් දේශපාලනය කරන අයට පඩිය ගෙවන්න කියලා තමයි ඉල්ලීම කරලා තියෙන්නේ. කථානායකතුමනි, අපි ඒ පිළිබඳව නැවතවරක් අහලා යවන්නත් නීතිපතිතුමාගෙන් උපදේශක් පතලා තියෙනවා. මෙයාට වැටුප ගෙවන්නේ කොහොමද කියලා. මොකද ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තියෙන එකත් එක්ක ඇල්පිටියේ ප්‍රාදේශීය සභාව කල් ගිය නිසා දින නියමයක් නැතුව කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ අය නැවත සේවයට යවල පඩි ගෙවලා තියෙනවා. ඉතින් අපිට එහෙම එකක් හරි කරන්න පුළුවන්. ඒක තමයි, ඒක කරන්න පුළුවන්. එදා දිනයක් තිබ්බේ නැහැ. හැබැයි දැන් මැතිවරණ කොමසාරිස්තුමා අප්‍රේල් 25 කියලා දිනයක් දීලා තියෙනවා. ඒ දිනෙත් එක්ක මේ රජයේ සේවකයන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. මොකද අපිත් ඉන්නවා, මගෙත් ඉන්නවා, ඔබතුමාලත් ඉන්නවා, අපි ඔක්කොගෙම ඉන්නවා. ඉතින් අපිත් ඉන්නේ මේක දෙන්න ඕනි කියන තැන. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි නීතිපතිතුමාගෙන් උපදෙස් පතලා තියෙනවා මේක කොහොමද කරන්න කියලා. අපි ඔබතුමාලගේ මතය තමයි ඉන්නේ දෙන්න ඕනි කියන මතේ.
ඔව්, දැලසලා පෙරමෙතු.
ගරු කථානායකතුමනි, පැහැදිලි කිරීමට මෙහෙමින් මිසුති. දැන් සංඛ්‍යාත්මක ගත්තොත් ගරු රාජ්‍ය අමතුමත් ගරු අගමැතුමා විශේෂ අමතුමා විදිහටත් පිළිගන්නවා 3000කට ආසන්න හෝ මදක් වැඩි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් මෙතන ඉන්නවා. එතකොට මෙතන තියෙන ගැටලුව ගරු අමතුමාගේ පිළිතුරේ තියෙන්නේ ඇල්පිටිය සිදුවීම 2018 පූර්වදර්ශයක් කරගන්නට බැරි දින නියමයක් නැතුව කල් දැමීම නිසා ඇල්පිටියට අදාළව තීන්දුවක් ගත්ත කැබිනට්ටුව විසින්. හැබැයි ඒත් ගරු ඇමතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 102 වගන්තියේ තියෙන කාරණාව නිරවුල් ඔබතුමා කියන එක හරේ. හැබැයි එසේ තිබියදී තමයි දින නියමයක් නැතුව කල් දැමීමේදී මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්, දින නියමයක් තිබුණොත් මෙන්න මෙහෙම කටයුතු කරන්න පුළුවන් කියන එකක් මැතිවරණ නීතියේවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් නැහැ. එසේ තිබියදී
ඇල්පිටට අදාළ වෙච්ච තීන්දුවක් ගත්තා. ඒක තමයි පළවෙනි කාරණේ. ඒ වගේම දැන් සමහර අපේක්ෂකයෝ ඉල්ලා අස්වීම සඳහා යම් උත්සාහයක් ගන්නවා. හැබැයි ඒ පිළිබඳ නිශ්චිත සඳහනක් කොතනකවත් සටහන් වෙලා නැහැ. තුන්වෙනි කාරණේ කරු කතානායකතුමනි, දැන් මාර්තු 9 අප්‍රේල් 25 වුණා. අද මාර්තු 21. අද මාර්තු 21 වෙනිදා දවසේ මේ අප්‍රේල් 25 කියලා කියන දිනයත් නොවැදගත්, ඒ වගේම වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. නොවැදගත් වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. එනිසා මෙතන මේ අපේක්ෂකයෝ මොන පක්ෂයේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මොන පක්ෂෙන් නොමිනේෂන් නාමජන දුන්නත් ගරු කතානායකතුමනි, රාජ්‍ය සේවකයන් විදියට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළ කැපවීමක් කිරීමේ උවමනා පෙරදරිවයි කුමන පක්ෂකින් හෝ මේ අපේක්ෂකයන් තරඟ වැදලා තියෙන්නේ. එළඹෙන්නේ අවුරුදු මාසෙ. අපි අවුරුද්දන්ව වැටුප් දෙකක් හම්බ වෙනවා. මේ ආර්ථික දුෂ්කර කොන්දේසි යටතේ ඉතා අමාරුවෙන් ජීවත් වෙන මේ කණ්ඩායම වෙනුවෙන් මම කියන්නේ පාර්ලිමේන්තුව විදියට හරි එකෙක් කිනාට අපි ඇඟිලි දික් කරන්නේ නැතුව සාමූහික තීන්දුවක් ගම්මු. අඩුම වශයෙන් මූලික වැටුපව ගෙවිය යුතුයි කියලා කියන තැනට එමු. නැත්නම් මැතිවරණ දිනය අනන්තය දක්වා දිවෙන නිශ්චිත නොවන දිනයක් බව ඔබතුමත් දන්නවා, දොර අගමැතිතුමත් දන්නවා, මමත් දන්නවා, රටටත් තේරෙනවා.
ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, මම ඉතා ඕනකමින් ඉල්ලනවා ගරු රාජ්‍යමතුමා, දැන් දඩසලහ පෙරුම්මැතුමා කිව්වා වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තියකට ඕනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පටහැනි දින නියමයක් නැතුව කල් ගියත් අර අවස්ථාව දීපු එක කියලා. දින නියමයක් තියෙනවා නම් ඕකේ නැත්තම් ඕකේ නැහැ කියලා එකක් නැහැ නේ. එතකොට එතනදී මේ වෙනස් තීරණේ අරන් තියෙනවා. අඩු ගානේ බලන්න මේක කවුරුවත් එහෙම තීරණයක් ගත්තොත් උසාවියට යන්නේ නැහැ නේ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. කරුණාකරලා බලන්න ඒගොල්ලෝ අඩු ගානේ දැන් ඡන්දෙ ඉල්ලන කොට්ටාසෙන් පරිබාහිර තැනකට හරි తాවකාලිකව මාරු කරලා, ඒ කියන්නේ දේශපාලන බලපෑමක් කරන්න බැරි වෙන්න ඒ මාරු කරලා හරි මේ අවුරුද්දට කලින් මේ මිනිසුන්ට වැටුපෙන විදියක් හදන්න. නැත්නම් අපි හැමෝම මේකේ වග උත්තරකාරයෝ වෙනවා.
ඔව් මණ්ඩුම් බලමැති.
ඒක වන්දන මේගොල්ල මේ රජයේ සේවකයෝ ජනවාරි මාසේ තමයි නාම යෝජනා බාර දුන්නේ. ඒගොල්ල මේකට සැලසුම් කළේ මාර්තු 9 ඉඳ වෙනකම්. සාමාන්‍යයෙන් මාස සති පහත් සති හතක් කාලයක් ඇතුළත පඩි රහිතව අපි ඉන්නා සිටින්නේ තමුන්නාසය කැබිනට් පත්‍රිකාව සකස් කරද්දී මාර්තු මාසේ 9 පස්සේ මෙයාට පඩි ගෙවන්න ලෑස්ති කරන්න. බොහොම සාධාරණයි ඒක. තාම රජයේ මැතිවරණයේ පැවැත්වීමට රජයේ අදහසක් නැහැ. අපි කොමත් අධිකරණයට යනවා. නමුත් මේ රජයේ සේවකව සාධාරණ ලක් වෙලා තියෙනවා. අපි සියල්ලම සූදානම් ඒකමතිකව මේ අයට අවස්ථාව දෙන්න. කරුණාකරලා මාර්තු 9 පස්සේ පඩි ගෙවන්නේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා
සිටිනවා. කරේ මත්තුමා, එමෙතන උත්තර දෙලි ඉවර කරන්න මේ. චන්දිමීර කොඩි මත්තුමා මොකද
කියන්නේ? ඒ කාරණාවතුමනි අපි ස්තුතිවන්ත වෙනවා එමෙතුමාට අදාස ඉල්ලීම ගැන. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දින නියමක් නැතුව කල් ගියේ අධිකරණ තීන්දුවක් ඉදන්. මේ අවස්ථාවේ කල් තියලා තියෙන්නේ මැතිවරණ කොමිෂමෙන්. ඒ නිසා ඒ පදනම මත උපදෙස් ලබා ගැනීම තුලින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. දැන් රජය මේ අවස්ථාවේ තීන්දුව කළා තියෙනවා මුදල් නොදී ඉන්න ඡන්දෙ නොතියන්න. ඉතින් ඡන්දෙ නොතියන්න මුදල් නොදී ඉන්න තීන්දුව කළා තියෙනවා නම් පඩි ගෙවන්නත් සල්ලි දෙන්න රජයටම තීන්දුව කරන්න පුළුවන් කියන මතය තමයි අපි දරන්නේ. මොකද අනිත් මේ උදවිය කිව්වා වගේ අපේ ඡන්දෙ ඉල්ලන්න ඉදිරිපත් වෙච්ච රජයේ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා.
ගරු කතානායකතුමනි, අපි විමල් විරංස මැතිතුමා කිව්වා වගේ අපි හදන්නේ ඒගොල්ලන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන ඔහුගේ කොට්ටාසෙන් පිටතට පුළුවන් නම් සේවයේ පිහිටෝලා රාජ්‍ය සේවයේ ඉන්න අවස්ථාවේදී දේශපාලනය කරන්නේ නැහැ කියලා දිවුරුම් ප්‍රකාශයක් අරගෙන මේ කටයුතු කරන්න තමයි අපි නීතිපතිතුමාගේ උපදෙස් පතල කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාලායි අපි දැන් මගේ කට්ටිය මගෙන් ඇවිල්ලා අහනවා මේ පැත්තේ ඉන්න ඔක්කොම අපෙන් අහනවා අගමැතිතුමාගේ අපෙන්. ඒක නිසා අපිත් ඉන්නේ දෙන්න ඕනේ කියන මතේ. ඒ නිසා මැතිවරණ කොමසාරිස්තුමා ඉල්ලීම කරපු ආකාරයෙන්ම එයා කියලා තියෙනවා 102 වගන්තිය යටතේ බෑ කියලා. ඊට පස්සේ සහනයක් දෙන්න කියලා තමයි කියන්නේ.
ඒක නිසා තමයි අපිට මේ ගැටලුව වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ උපදෙස් අරගෙන ගරු කතානායකතුමනි මේක ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ.
ස්පීන් සනාග මැතිතුමා ඉක්මන් කළ ඔබතුමත් කියන එක.
මේ පාර්ලිමේන්තුවේ අත්දැකීමක් තියෙනවා. 1987 නොමිනේෂන් දුන්නා. දීපු දීපිය එකක් මැරුවා 300 ගාණක් මැරුවා. අවසානයේ ඡන්ද කල් දැම්ම 92ට දිගටම පඩි දුන්නා. දිගටම කැබිනට් තීන්දුවක් අරගෙන පඩි දුන්නා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අයට පඩි දෙන්න පුළුවන්.
බොහොම ස්තුතියි. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න රාජිකා වික්‍රමසිංහ මැතිණිය.
ප්‍රශ්නය අහනවා කතානායකතුමා.
කෘෂිකාර්ය අමාත්‍යතුමා උත්තර දෙන්න. කෘෂිකාර්ය අමාත්‍යතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න.
කරු කතානායකතුමනි රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය ඉදිරිපත් කර ප්‍රශ්නයට පිළිතුරු එක පිළිතුර ඇමුණුම් අංක එක බලන්න. ඇමුණුම් අංකයක් තියෙන මම එතුමියට මේක ලබා දෙන්න කැමතියි. දෙක පිළිතුර ශ්‍රී ලංකා එළවලු සහ පළතුරු පසු අස්වනු හානිය 30-40 අතර පැවතුනි. එයින් 20-28 අතර ප්‍රමාණයක් ප්‍රවාහනයේදී හානි වේ. ඒ අනුව ප්‍රවාහනයේදී වන හානිය වසර 2020 සාමාන්‍යයගේ සැලකුව විට ඒ එළවලු වලින් 19%ක් පමණද සහ පළතුරු වලින් 21%ක් පමණ වේ. එළවලු ටොන් 221,955යි පළතුරු ටොන් 290,151යි. ඒක තුන්වෙනි පිළිතුර ප්‍රවාහනය කිරීමේදී එළවලු හා පළතුරු වලට සිදු වන හානිය වළක්වා ගැනීමට ක්‍රමවේදය විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබේ. පිළිතුර ඒ පිළිතුර ඊළඟට 4 ප්‍රවාහනය කිරීමේදී සිදුවන හානි හඳුනාගෙන ඇති අතර එම හානි අවම කර ගැනීමට අවශ්‍ය තාක්ෂණයේ අදාළ පාර්ශ්වකරුවන් වන ගොවියන් අතරමැදියන් ප්‍රවාහනය කරන්නන් තොග වෙළෙන්දන් සහ සිල්වර වෙළෙන්දන් වෙත දැනටමත් ලබා දී ඇත. ඒ වෙනුවෙන් සැපයුම් සහ අගය දාමේ වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම සුදුසු ඇසුරුම් භාවිතය සහ ඒවා ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර වර්තමානයේදී එම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. අස්වනු නෙලීමේදී සිදුකරන වැරදි ක්‍රියා නිසාද ප්‍රවාහනය කිරීමේදී හානි සිදුවේ. එනම් නියමිත මේරීමේ අවධිය පසුවී හෝ ඉන් පෙර අස්වනු නෙලීම ප්‍රවාහනයේදී හානි සිදුවීමට බලපායි. එම නිසා ගොවියන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් පවත්වා ඇත. ගොවියන් සම්බන්ධ කරගැනීමේ සැලසුම් දාම සැපයුම් දාම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම වලු සහ පළතුරු නිවැරදිව පරිහරණය කරන ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වා ඇත. මීට අමතරව අස්වනු නිසි ලෙස තේරීම සහ වර්ග කිරීමද ඉතාමත් වැදගත් වන අතර ඒ සඳහාද පුහුණු වැඩසටහන් පවත්වා ඇත. බොහෝ ගොවියන් එම නියමිත තාක්ෂණ අනුගමනය කිරීමට පෙළඹෙන බවද නිරීක්ෂණය වේ. ආ පිළිතුර අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, දැන් මේ වෙනකොට ගොවින්ට පොහොර සහ ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන එක අදාළ නිලධාරීන් සහ ඒ සහනේ ගොවි මහත්තුන්ට යෑම පිළිබඳව දැනුවත් කරලා තියෙනවද කියන එක දැනගන්න.
ඔව්, දැනටමත් මේ සම්බන්ධව පසු අස්වනු තාක්ෂණ ආයතනයෙන් ඒ අවශ්‍ය දැනුවත් කිරීම කරගෙන යනවා. ක්‍රමානුකූලව මේ වන විටත් මේ ප්‍රමාණය අඩුවීමක් තියෙනවා, නාස්ති අඩුවීමක්. විශේෂයෙන්ම මේ අඹ වගේ දේවල් වලදී 127ක් වෙලා තිබුණා. අඹ වල මුලින් 139ක් තිබුණා. ඒකේ ප්‍රවාහනයේදී 127ක් වෙලා තිබුණා. ඒක 106 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රවාහනයේදී 104 දක්වාත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගස් ලබු වලත් දැනටමත් ඒ ගොවි ජනතාව ප්‍රවාහනය කරනකොට 90%ක්ම ප්‍රවාහනය කරන්නේ අර ප්ලාස්ටික් කූඩවල. ඒ පසුගිය කාල වකවානුවල මේ වන විටත් යම් ප්‍රමාණයක් ලබා දෙමින් තිබෙනවා. මුල් අවධියේ මේවා ප්‍රයෝජනයට නොගත්තත් දැනට ගොවි ජනතාව මේවා ප්‍රයෝජනයට ගන්නවා. මොකද මිලත් ටිකක් වැඩි නිසාවෙන් සහ මේ ආරක්ෂාවෙන් ගෙනීමේ වැඩපිළිවෙල පිළිබඳව මේ ගොවි ජනතාවත් ඒ වගේම ප්‍රවාහනය කරන්නන් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් විදියට.
අන්නයේදී පොහොර බෙදා දීමේ වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා තියෙනවද? නැත්නම් පහුගිය කාලේ වගේ ප්‍රශ්න ගැටළු වලට ගොවි මහත්මාත්මින් මුහුණ දුන්නා ඒ දිස්ත්‍රික්ක හඳුනාගෙන ඒ බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මකයිද ඇමතිතුමනි?
ගරු කථානායකතුමනි, මේ වන විටත් පොහොර එන යලකන්නේ ලබාදීම සඳහා සම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. අපි මේ වන විටත් මඩපෝර නැත්තම් TSP කන්න තුනක් අපිට යොදන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් මේ කන්නේ අපි ඒක ආරම්භයේදීම ලබා දෙනවා සියලුම ගොවින්ට. මේ රටේ සමස්තයක් විදිහට මිලියනයක් විතර ආසන්න ගොවින් ප්‍රමාණයක් කුමුරු වගා කරලා තියෙන මහ කන්නේ ප්‍රමාණයක් කියලා, ආසන්න ප්‍රමාණයක් ලක්ෂ 7 ලක්ෂ මිලියන 8කට ආසන්න ප්‍රමාණයක්. අපි ඒ සියලුම දෙනා වෙත නොමිලේම මඩපෝර ලබා දෙන්න කටයුතු කරනවා. කිසිම සත පහක්වත් අය කරන්නේ නැහැ. අපි ඒ සඳහා දැන්ටමත් ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට ඊයේ දිනේ ඉඳලම ප්‍රවාහන කටයුතු සිදු කරනවා. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගෙන්, පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේවා පිළිබඳව අධීක්ෂණය කරන්න, සොයා බලන්න, අඩුපාඩුවක් තියෙනවා නම් ඒවට මැදිහත් වෙන්න අපි වෙතත් දැනුම් දෙන්න. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඔබතුමන්ලටත් අපි ඉල්ලා සිටිනවා. මොකද මේ අපි මොනතරම් දේවල් ලබා දුන්නත් මේවා දීමේදී යම් යම් අතපසුවීම් අඩුවීම් සිදු වෙන බව අපිට දන්නවා. සමහර නිලධාරීන් හිතාමතාම ජනතාව අපහසු, ගොවි ජනතාව අපහසු කරතාවයට පත් කරපු අවස්ථා අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපි රුපියල් 10,000 බැගින් ගිය වතාවේ හෙක්ටයාර් එකකට ගොවින් වෙත ලබා දීමේ වැඩපිළිවෙළ දියත් කරා. දැන් තවමත් සමහර අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නිලධාරීන් සමහර වෙලාවට වරද්දලේ වල තියෙනවා. ගොවි ජනතාවත් සමහරලාට ගිණුම් අංක වැරදි විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අනිකුත් අවශ්‍ය ඉන්ධන ලබා දීමේදීත් ඒ වගේ ගැටලු නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා සෑම සම්බන්ධීකරණ කමිටුවකම සභාපතිවරයෙක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කළා. ඒ වගකීම් බාර දෙන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ කටයුතු වල මැදිහත් වෙන්න, මේ ගොවි ජනතාවට නිසි පරිදි මේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ඒ වගේම යූරියා සහ බණ්ඩිපෝරත් අවශ්‍ය ප්‍රමාණයටම ලබා දෙන්න කටයුතු කරනවා නිසි වේලාවට.
සංජීව ඉදිරිමාන මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, සංජීව ඉදිරිමාන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට එක පිළිතුරු 1972 ආ දෙක පිළිතුරු ඔව් ඇමුණුම් අංක එක ඇමුණුම ඔබතුමාට ලබා දෙනවා. ආ එක වර්ෂ 2015 සිට මේ දක්වා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් එම ආයතනයට වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද කියන ප්‍රශ්නයට පිළිතුරු මම ලබා දෙනවා. 2015 මිලියන 11.62, 2016 මිලියන 12.66, 2017 මිලියන 10.51, 2018 මිලියන 17.13, 2019 මිලියන 15.69, 2020 මිලියන 1.51, 2021 මිලියන 7.69, 2022 මිලියන 12.82. ඒ කොටසේ රෝම ඉලක්කම් දෙක පිළිතුර ඔව් ඇමුණුම් අංක දෙකේ ඒක සඳහන් වෙනවා. ඒක රෝම ඉලක්කම් තුන පිළිතුර ඔව් 2015 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය සමාජ ආර්ථික පරීක්ෂණ 94ක් පමණ සිදු කර ඇත. ඊට අදාළ වාර්තා කෘෂිකර්ම මාත්‍යාංශයට සහ අනිකුත් ප්‍රතිපත්ති සම්පාදකීන්ට යොමු කර ඇත. එම පරීක්ෂණ නාමාවලිය ඇමුණුම අංක 3 වශයෙන් දක්වා ඇත. ඈ පිළිතුර අදාළ නොවේ.
සුති.
ප්‍රශ්නය අහනවා.
Thank you very much, Honorable MP. I went through the answers given by the officials and felt some contradiction. Therefore, I requested the Central Environment Authority to give me the right answer, and they have sent me another contradictory answer. So therefore, I would request Honorable Member that go through in details and submit the full right answer by next sitting. Thank you.
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා
absent.
ගුණතිලක රාජපක්ෂ මැතිතුම
අහනවා.
වනජීවී ඇමතිතුම. වනජීවී ඇමතිතුම.
අර කතානායකතුමනේ සති දෙකක් කල්ලිලා සිටිනවා.
වික්ස් මුදිතා. මුදිතා ප්‍රිය ශාන්ති මෙතිනිය.
ශාන්ති මෙතිනිය. ගරුකර්තනායකතුම.
ප්‍රවාහන මහාමාර්ග ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 පිළිතුර දිවිනේ මාර්ග කිලෝමීටර් 100,000 කාපට් කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට කාපට් අතුර ඇති මාර්ගවල දිග කිලෝමීටර් 6,300යි. ඊට වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩ ආරම්භ කර ඇති මාර්ගවල දිග කිලෝමීටර් 1,385යි. මේ වන විට වැඩ අවසන් කරලා තියෙන්නේ කිලෝමීටර් 453යි. ගොඩකවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොඩකවල සිට බිබිලේගම දක්වා මාර්ගයේ කිලෝමීටර් 5ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට නතර කර ඇති බව දනිමි. ගොඩකවල බිබිලේගම මාර්ගයේ පළමු කිලෝමීටර් 5ක් සඳහා කිලෝමීටර් 100,000 ව්‍යාපෘති යටතේ මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීම සඳහා නවලෝක ඉඳිගිරීම් සමාගමට කොන්ත්‍රාත් අංක MORH ඇලයිරක්, RDA ඇලයිරක්, BRF ඇලයිරක්, SBR 873 යටතේ කොන්ත්‍රාත්ව ප්‍රදානය කළ අතර 2020/8/4 දින එහි වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. එසේ වුවත් රට තුළ ඒ දිනවල පැවති COVID-19 වසංගත තත්ත්වයක් මූල්‍ය අර්බුදය නිසා ආනයනික ඉඳිකිරීම් අමුද්‍රව්‍ය සිමෙන්ති තාර පුපුරණ ද්‍රව්‍ය රජය විසින් පනවා තිබූ සීමාවන් හා කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත් ගෙවීම ප්‍රමාදවීම යන කරුණු හේතුවෙන් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කරගත නොහැකි වුණා. මේ මාර්ගයේ පමණක් නොව ලංකාවේ අනිත් සියලුම මාර්ගවලත් තත්ත්වය එයයි. තවද 2022 පෙබරවාරි අවසානයේ රට තුළ ඇති වූ ඩීසල් ලිංගිය නිසා මෙම ව්‍යාපෘති ඉඳිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නතර වුණා. මේ වන විට කිලෝමීටර් 750ක් කාපට් අවසන් කරලා තියෙනවා. කිලෝමීටර් 2,100ක් ගල් අතුරා ප්‍රයිම් කර තියෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවට විශාල දුෂ්කරතාවයකට මුහුණ දීලා තිබෙන බව මම පිළිගන්නවා. මේ දුෂ්කරතාවයට රට පුරාම සිටින සියලුම මාර්ගවල ජනතාව මුහුණ දීලා තියෙන බවත් මම දන්නවා. ඒ අනුව මේ මූල්‍යමය අර්බුදය යටතේ රාජ්‍ය වියදම් කපහැරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛනයේ සඳහන් උපදේශවලට අනුව වැඩ අවසන් නොවූ ව්‍යාපෘති වැඩ විෂය සංශෝධනය කර මාර්ග භාවිතා කරන්නන්ට අපහසුතාවයක් ඇති නොවන පරිදි මාර්ග පෘෂ්ඨයේ සකස් කොට වැඩ අවසන් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. වැඩ ආරම්භ කරන දිනය දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පාසුකම ලැබීමෙන් පසු සමහර ව්‍යාපෘතිවලට මූල්‍ය පාසුකම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ ඉතාම ඉක්මනින් මේ මාර්ගවල හා පාලංවල වැඩ කටයුතු ඒ ලැබෙන මුදල් භාගයක් ලැබිලා තිබුණු ටික නැවත ලැබීමට පටන් ගැනීම සමග ආරම්භ කරනවා. ඊළඟට කොන්ත්‍රාත් ගිවිසුම අනුව වැඩ අවසන් කරන දිනය 2021/4/20 මේ ව්‍යාපෘති ඉතරක් නිම කර දෙන්න බලනවා. සංශෝධිත වැඩ විෂය සඳහා ප්‍රතිපාදනය ලැබුණ පසු මෙම් මාර්ග ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්න සැලසුම් කර
තිබෙනවා. මම තව අතුරු ප්‍රශ්නයක් අහනවා ගරු ඇමතුමනි. කිලෝමීටර් 100,000 කොන්ත්‍රාත්කරුවන් මේ වන විට ඉතාම දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ මුදල් නොලැබීම නිසා ගරු ඇමතුමනි මේ වන විට කොන්ත්‍රාත් කරපු සමාගම් සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවා ඇද්ද? ඒ මොන සමාගම් සඳහාද?
ඒ අතුරු ප්‍රශ්නය ඔබතුමී වැදගත් ප්‍රශ්නය මතු කරන්නේ. තරු කතානායකතුමනි, මේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් අපි ගෙවන්න තියෙනවා. ඒක රජය පොලු තියලා නෙමෙයි, මම දැක්ක එක්තරා පුවත්පතක් වාර්තා කරලා තියෙනවා රජය කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා කියලා. රජයට ගෙවන්න භාණ්ඩාගාරයේ මුදල් නැහැ. ඒ නිසා අපි පොලු තියලා තියෙනවා ජාත්‍යන්තරයටත්, ජාත්‍යන්තරයේ ගත්ත ණය ගෙවන්නත් බැහැ කියලා. ඒ නිසා පුළුවන් ක්‍රමයට මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරලා මේ ගෙවන්න බැරි වෙච්ච ටිකට මම ලබා ගත්තා දිගු කාලීන බැඳුම් කර දෙකක්. කතානායකතුමනි, බැඳුම් කර දෙකෙන් කියන්නේ 2024 2025 වර්ෂවල අයවැයේ ප්‍රතිපාදනවලට ඇතුළත් කළා. භාණ්ඩාගාරයේ බැඳුම් කර වගයක් දුන්න RDA එකටයි මග නැගුමටයි. එතකොට මම බැඳුම් කර විටින් විට වට්ටම් කරගෙන මේ ආකාරයට ගෙවලා තියෙනවා. මේ මිලියන 100කට වැඩි ඒවට ට්‍රෙෂරි බොන්ඩ්ස් වලින් ගෙවලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ ගෙවීම් කොන්ත්‍රාත්කරු 1186 දෙනෙකුට මිලියන 19,752ක් ගෙවලා තියෙනවා. කොන්ත්‍රාත්කරුවන් 391 දෙනෙකුට මිලියන 11,599ක් ගෙවලා තියෙනවා. එතකොට මිලියන 100ට වැඩි කොන්ත්‍රාත්කරුවන්ට ඒ ට්‍රෙෂරි බොන්ඩ්ස් යටතේ ගෙවලා තියෙනවා බිලියන 31,352ක්. කොන්ත්‍රාත්කරුව 1,578යි මුළු ගාන. මිලියන 50ට වඩා වැඩි කොන්ත්‍රාත්කරුවන්ට RDA එක ගෙවලා තියෙනවා මිලියන 2,823ක්. මග නැගුම ගෙවලා තියෙනවා මිලියන 1,763ක්. එකතුව 4,587ක් ගෙවලා තියෙනවා. මිලියන 50ට අඩු ගෙවීම් RDA එකට ගෙවලා තියෙනවා 750ක්. මුළු එකතුව මිලියන 3,036,690ක්. ඒ කියන්නේ බිලියන 36ක් ගෙවලා අවසන් කරලා තියෙනවා. බිලියන 36ක්. මේක ගරු කතානායකතුමනි, ඉතාම අසීරු කටයුත්තක් මේ කරන්නේ. මේ ණය අරගෙනයි මේ ගෙවන්නේ. ඒක නිසා මේ අපි ඕනෙම රටක මේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ තියෙන ඇත්ත තත්ත්වය තමයි මේ කියන්නේ. ඇත්ත තත්ත්වයට විසඳුමක් නැති නිසා තමයි 2024-25 ගෙවන්න බොන්ඩ්ස් අරගෙන ඒවෙන් තමයි මේ ගෙවීම් කරන්නේ. මේ නිසා සියදිවි නසාගත්ත කොන්ත්‍රාත්කරුවොත් ඉන්නවා රජයේ මුදල් නොලැබීම නිසා. ඒ දුෂ්කරතාවයම සිංහල අලුත් අවුරුද්දට පෙර මේ මට ලැබිලා තියෙන බිල්පත් සියල්ල මේ ක්‍රමයට නිරවුල් කිරීම සඳහා මැදිහත් වෙලා තියෙනවා. ඒ අතර විශේෂයක් තියෙනවා කතානායකතුමනි, අපේ අමාත්‍යාංශවලට කවුරුත් එන්න අවශ්‍ය නැහැ. ඒ අයගේ ගිණුමට ඒ ටික බැර වෙනවා. චෙක්පතක් ලබා ගැනීමේදී 7-5ක්වත් කිසි කෙනෙකුට කිසියම් මුදලක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක සම්පූර්ණයෙන් විනිවිද පේන ආකාරයට මුළු මුදල් ලබා දීලා තියෙනවා. කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ලියාපදිංචි තැපෑලෙන් එවන්න. ප්‍රශ්නේ මොකද්ද කියලා කිසි කෙනෙක් මුණ ගැසීම සඳහා අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.
එවැනි අතුරු ප්‍රශ්නයේ ගරු ඇමතුමනි, රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පැඩ්මල් ලේ සිට ඇඹිලිපිටිය මාර්ගයේ විශාල ලෙස අබලන් වෙලා තියෙනවා. අලුතින් ඒක ආපච් කරන්න පටන් අරගෙන තියෙනවා ගරු ඇමතුමනි. නමුත් ආරම්භ කරා විතරයි නැවත ආයි වැඩ මේ නතර කරලා තියෙනවා. ඉතින් ඔබතුමාගෙන් අහන්නේ ඒකට හේතුව මොකද්ද, එහි වැඩ කඩිනමින් පටන් ගන්නවද කියන එක.
දැන් ඔබතුමියට මම මේ ප්‍රශ්නේ පිළිතුරු වලට කිව්වා නැවත ප්‍රතිසැකසුම්කරණයක් කරනවා. සමහර පාලවල් ඒ විදියට හදන්නම බෑ. තව අවුරුදු ගාණක් ගියත් හදන්න මුදල් නැහැ. ඒ නිසා කොහොමද දැනට සමහර ඒවා මේ තියෙන ප්‍රමාණයෙන් නතර කරලා මහ ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයට හදන්නේ කෙසේද? ඊළඟට අඩු වියදම් පර්යේෂණ ආයතනය විසින් බලනවා මාර්ගය කාපට් කිරීමේ යන වියදම අඩු කරලා මාර්ග ටික සකස් කරලා දෙන්න පුළුවන්ද කියලා පර්යේෂණ ආයතනය මේ විශේෂ පරීක්ෂණයක් කරනවා. ඒ නිසා අපි මේ වර්ෂයේ නිම වෙන විට මේ රට පුරාම තියෙන මාර්ග පද්ධතිය දුෂ්කරතා අවම වෙන පරිද්දෙන් ගමන් කරන්න පුළුවන් මාර්ග බවට පත් කරන්න උදව් කරන්න ඒකට අපි පුළුවන් උදව්වක් කරනවා.
අර මිලන් ජයතිලක මැතිතුමා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට absent. Charles Nirmalanathan absent. Saman P. Herak Mettuma
මං අහන කරු කතා නායකතුමනි.
සසිරිකා ඉම්තියස් බාකිර් මාකර් මැතිතුමා absent. දෙවන වටේ හතරවෙනි ප්‍රශ්නය උපුල් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රශ්නය. කුෂිකර ඇමතුමා මේ ප්‍රශ්නය සභාගත කරනවද?
සභාගත කරනවා.
හත්වෙනි ප්‍රශ්නය මිලන් ජයතිලක මැතිතුමාගේ ප්‍රශ්නය.
මං ඉන්නවා
සති දෙකක් කලින්. අටවෙනි ප්‍රශ්නය චාල්ස් නිර්මලනාදන් මැතිතුමාගේ ප්‍රශ්නය.
සති දෙකක් කලින් ඉල්ලා සිටිනවා.
දහවෙනි ප්‍රශ්නය ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමාගේ ප්‍රශ්නය
අහනවා.
සභාගත
27-2 යටතේ ප්‍රශ්නය විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, රටේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන දිනය කවදාද? එම ගිවිසුමට ප්‍රකාරව ප්‍රතිව්‍යූහගතකරණයට ලක්වන රාජ්‍ය ආයතන රජයට අයත් සමාගම් මොනවාද? එම ගිවිසුමේ සඳහන් අනෙකුත් කොන්දේසි මොනවාද? එම ගිවිසුම මෙම ගරු සභාවට මේ සතියේදී ඉදිරිපත් කළ හැකිද? ගරු කථානායකතුමනි, අපි අවස්ථා ගණනාවකදී IMF අග්‍රීමන්ට් එක ටේබල් කරන්නයි කියලා ඉල්ලීම් කරලා තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එවකට මුදල් ඇමතිවරයාට චෝදනා කරා IMF එකත් එක්ක කරන ගනුදෙනු මේ පාර්ලිමේන්තුවට ඒ තොරතුරු ලබා නොදීම පිළිබඳව. ඒ නිසා නැවත නැවතත් මම අහන්න කැමති මේ සභාවට මේ සතියේ ඉදිරිපත් කරනවද IMF කොන්දේසි ටික? ජනමතය නොමැති නිසා මැතිවරණ කල් දමන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ අනෙකුත් පාර්ශ්ව සමග එළඹෙන ගිවිසුම් සහ තීන්දුව තීරණවලට ජනතා ආශිර්වාදය ලබා ගන්නේ කෙසේද? ගරු කථානායකතුමා, බොහොම පැහැදිලි, මේ වර්තමාන ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් වර්මක් නැහැ, ජනවර්මක් නැහැ. මේක ඇතුලේ වර්මක් තියෙන්න පුළුවන්, ජනවර්මක් නැහැ. මේ ජනවර්මක් නැතුව තමයි රටටත් නොදන්වා IMF එකත් එක්ක ඒ එළමුණු තීන්දුව තීරණ රටට නොදන්වන්නේ. ඒ නිසා වර්මක් ලබා ගන්නට කටයුතු කරන්නේ කවදද? නිසි කලට මැතිවරණ නොපවත්වන රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්නේ කෙසේද? මෙම වසර තුලදී කිසිදු මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ. දැන් ගරු කථානායකතුමනි, මේ සභාවෙම කතා වුණා මං දැක්කාර ඇමතිවරයෙකුගේ අඳෝනාව, අනේ මමත් රාජ්‍ය සේවකයෝ ඉදිරිපත් කරලා තියෙනවා, ඒගොල්ලොන්ටත් බොහොම අමාරුයි. හැබැයි අමාරුයි වටන්නේ මේ ආණ්ඩුවමයි. මේ ආණ්ඩුවම තමයි මැතිවරණවලට මුදල් නැහැ කියලා මැතිවරණ දින මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයින් පස්සේ මේගොල්ලෝ මේ රටේ අධිකරණයට අපහාස කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා මැතිවරණ කල් දමන උපරවැට්ටි ක්‍රියාත්මක කරන්නේ. ඒක රාජ්‍ය කුමන්ත්‍රණයක්. ඒක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්. එහෙම කුමන්ත්‍රණය කර කර කියනවා අනේ අපිට හැඟීම් තියනලු රාජ්‍ය සේවකයෝ ගැන ඉදිරිපත් වුණා. මොන විහිළුවක්ද? මොන මුඛයෙන්ද කතා කරන්නේ කියලා මම අහන්න කැමතියි. මම අහන්න කැමතියි දෙවන වරටත් දින නියම කෙරුණු පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශ විසින් මැතිවරණ කොමිසම් සභාව වෙත නිදහස් නොකිරීමට හේතුව මොකක්ද? නිදහස් කරනවා නම් කවදද නිදහස් කරන්නේ? දැන් ඔබතුමා දන්නවද දන්නේ නැහැ ගරු කථානායකතුමා, අර
අගමැතිතුමාගේ අමාත්‍යංශය යටතේ සේවය කරපු ඇඩිෂනල් සෙක්‍රටරි හපුහින්න මහත්තයා. හපුහින්න මහත්තයා වැවලා තිනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ. මොකද්ද ඒකට හේතුව? මොකද්ද එයා කරපු වරද? මුද්‍රණාලයේ අධිපති විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඉල්ලා ඇති මුදල කොපමණ? එයින් කොපමණ මුදලක් මේ වන විට මුද්‍රණාලය වෙත ලබා දී තිබේද? තව කොපමණ මුදලක් මුද්‍රණාලය වෙත ලබා දිය යුතුව තිබේද? එම මුදල කවදා වන විට ලබා දිය යුතුව ඇද්ද? නව ආදායම් බදු පනත ක්‍රියාත්මක කිරීමත් සමග පහුගිය මාස දෙක තුලදී එයින් රජයට ලැබුණු ආදායම කොපමණද? පසුගිය කාලයේදී වෘත්තිකින් විසින් නව බදු පනත සම්බන්ධයෙන් යෝජනා කර ඇති සංශෝධනයන් මොනවාද? එම සංශෝධන සිදු කිරීමට රජය එකඟ වන්නේ? නව ආදායම් බදු පනත සංශෝධනය කිරීමට රජය අපේක්ෂා කරනු ලබන්නේ නම් ඒ කබඳු ආකාරයටද යන්න පැහැදිලි කරන්නේ? පසුගිය කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පොලිසිය ඇතුළු වී සිසුන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා විසින් කැඳුන් ලැබූ වාර්තාව සහ ඒ අනුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කවරේද? කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දුන් හමුදාපති හෝ පොලිස්පති නොහඳුනන හමුදාවන් විසින් භාවිතා කරන නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටි කොළු රැගත් පිරිස කවුද? එම නොහඳුනන කණ්ඩායමට අණ ලබා දුන්නේ කවුරුන්ද? මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය කවරේද? පසුගිය කාලය ඇතුළතදී උද්ඝෝෂණ විසුරුව හැරීමට ආණ්ඩුව භාවිතා කර කඳුළු ගෑස් හේතුවෙන් පුද්ගලින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකුත් ඉන්නව නිවිදිගල ප්‍රදේශයේ නියෝජනය කර. ඊට හේතුව රසායනික විසවීමක්ද නැතහොත් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කිරීමක්? 2022 මැයි මාස 9 දින අරලියගහ මන්දිරයේ අසල, 2022 ජූලි 13 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ අසල, 2023 පෙබරවාරි 26 දින ලිප්ටන් වට්‍රෝම අසල සහ 2023 මාර්තු 7 දින කොළඹ සරසවි අසල සිදුකරන ලද උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා භාවිතා කෙරුණු කඳුළු වායු උණ්ඩ CS shells සහ කඳුළු වායු බෝම්බ CS grenades වල නිෂ්පාදන අවුරුදු සහ කල්ලිකුත්වීමේ දින මොනවාද? එම උද්ඝෝෂණ සඳහා භාවිතා කළ කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු බෝම්බ ප්‍රමිතිය සහතික කිරීමට විධිමත් රසායනාගාර පරීක්ෂණයක් සිදුකොට තිබේද? එම පරීක්ෂණ වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොයසේ නම් මේ මන්ද අලුතින් තවත් කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු බෝම්බ 15,000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේද? ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණ? ස්තුති
සභානායකතුමා. පිළිතුර
කරු කතානායකතුමනි, මේ ප්‍රශ්න 19ක් තියෙනවා. ඒක මුදල් අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් ඒ වගේම වැඩි හරියක් අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශයට තින්නේ. ඒ පිළිතුරු පසුව ලබා දෙනවා මේ සතිය තුන.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි කාරණය අපි ඊළඟ සැසියට කල් දාන්න බලාපොරොත්තු වෙනවා. දෙක සහ තුන
පළවෙනි යෝජනා
පොඩෙන් පොඩෙන්
නෑ මේ මේ ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. විපක්ෂ නායක
අර කතානායකතුමනි, මේ අද පෙරවරුවේ මේ සභාවේ වැඩ කටයුතු ආරම්භයේදීම ගරු සභානායකතුමා බොහොම පැහැදිලිව අපිට ප්‍රකාශ කරා අතිමහත් බහුතරයකගේ එකඟත්වයේ තිබෙන නිසා. නෑ, ඔබතුමා එක කිව්වා, ඔබතුමා එක ප්‍රකාශ කරා අතිමහත් බහුතරයකගේ ගැටලුවක් නැති නිසා මේ නීති විද්‍යාලයේ මේ විවාහක ප්‍රශ්නය අපි අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරා. විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වෙන් යුත් කමිටුවකිනුත් අපි සාකච්ඡා කරා. අපි විශාල කාලයක් විඩංගු කරා. ඒකේ ගම්මේ වෙන මූලික ප්‍රතිපත්තිය පිළිබඳ අපේ ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි භාෂා ශාස්ත්‍රයට අපි ප්‍රවේශ වන්නට ඕන. ඒක ගැන ගැටලුවක් නැහැ.
ඒක
සිදුවෙන්නට ඕන ක්‍රමිකව. ඒක ක්‍රමානුකූලව සිදුවෙන්නට ඕන. මොකද එක පාරටම මේ රටේ ස්වභාෂා ශේෂ්ත්‍රයට බොහෝ නම්‍ය වීමක් තිබෙන දූදරුවන්ව එක පාරටම මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ විභාගය ක්‍රියාත්මක කළ යුතුයි කියන දේ අපි නැහැ. ඒක ක්‍රමිකව කරන්නට ඕන. ඒක ක්‍රමානුකූලව කරන්නට ඕන. හැබැයි අවසානයේ ඒ ස්ථානයට අපි යන්නට ඕන. දැන් ඔබ හරි. ඉතින් ඇයි ඔබතුමා මේක කල් දාන්නේ? දැන් අපිට නෑ නෑ අපිට ආරංචි. දැන් මේක ඔබතුමා අනීතික ක්‍රියාවක් කරන්න යන්නේ. දැන් නෝ නෑ නෑ මෙතනදී කතා වෙලා තියෙනවා. මේක ආපහු කැබිනට් එකට යන්න ඕන. මේක කැබිනට් එකේ සාකච්ඡා කරන්න ඕන. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා. එතකොට අර 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 විභාගවලට මූණ දෙන්න ඉන්න දරුවෝ ඒගොල්ල අසරණ භාවයට පත් වෙනවා. ඒ නිසා මම කාරුණික විල්ලීමක් කරනවා. කරුණාකර මේක දැන් ක්‍රියාත්මක කරන්න ඔබතුමා මේක ඉල්ලස් කර ගන්න එපා. මේක දැන් අපි හැමෝම එකගත්වෙන් මේ කල් දැමීම සිද්ධ කරමු.
විමල් විරෝන්ස්මන්තුමා.
කාරුණිකතුමනි මේ කැබිනට් පත්‍රිකාව අලිසබ්‍රි අමාත්‍යවරයා කැබිනට් එකට ගේන දවසේ මමත් වාසුදේව නානායක්කාරමැතුමත් උදේ ගම්මන්පිල මැතුමත් පමණක් විරුද්ධව මේ ගැන කතා කරා. නමුත් අපේ මතය නෙවෙයි කැබිනට් මණ්ඩලයේ පොදු මතය වුණේ මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න ඕනේ කියන එක. දැන් සමහරු කියනවා වෛද්‍ය විද්‍යාව උගන්වන දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක යම්කිසි දුරක ඉඳන් කරන දෙයක්. ඒක මේ එකපාරට පටන් ගත්ත එකක් නෙමෙයි. අපි කියන්නේ නෑ නීති විද්‍යා අනික වෛද්‍ය වෘත්තියට වඩා නීතිජ්‍ය වෘත්තිය කියන්නේ සමාජයත් එක්ක සෑහෙන දුරට සම්බන්ධ වෙච්ච එකක්. දැන් නීතිජ්‍යයේ මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නීතිඥයොන්ට උගන්වනවයි කියන්නේ විභාගවලට ලියන්න වෙනවයි කියන්නේ එක්තරා බමුණු කුලයක දරුවන්ට විතරක් මේක ඉඩ හදනවයි කියන එක. අපේ ග්‍රාමීය සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට ඉඩ වහනවයි කියන එක. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මේ ගැසට් එක අද න්‍යායපත්‍රයේ තියෙනවා. ගෙන්න. ගෙනල්ලා මේක පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට භාජනය කරන්න. දැන් මේ ගැසට් නිවේදනයේ නීත්‍යානුකූල නොවි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව අනුමත කරාමනේ නීත්‍යානුකූල වෙන්නේ. එසේ නොවි දැන් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවානේ. ඒ දරුවෝ ඒ ප්‍රශ්නට මුහුණ දෙනවානේ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේක අදින්න එපා. අපි නම් කියන්නේ ක්‍රමානුකූලව මේ ස්වභාෂාව වයින් කරන්න නෙවෙයි.
අපි යන් න්‍යායපත්‍රයේ ඔය මාතෘකාව තාම ආවේ නැහැ.
ඔහද කතානායකතුමනි
දැන් යෝජනාව දැනුම් දීම දැන් කරන්න තියෙන්නේ.
ඇයි 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 දැන් ගේන්නේ නැත්තේ? අපිට ආරංචි විදියට අලිසබ්‍රි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය කියලා තියෙනවා. මේක ගැසට් එක කැබිනට් එකට ඇවිල්ලා පාර්ලිමේන්තුවට එන්න ඕනේ. පාර්ලිමේන්තුවට ගිය එක වැරදි කියලා. ඉතින් එහෙම වෙන එක වැරදිනේ.
හරි.
අද පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ කැබිනට් එකට ගියේ හින්දානේ. ඇයි ඒක දැන් අකුල ගන්නෙ?
විපක්ෂ සංවිධායකතුමා
අකුල ගැනීමෙන් වෙන්නේ මෙතන
න්‍යායපත්‍රයට යන්න. න්‍යායපත්‍රයට යන්න මන්තිතුමා.
ඔව්. ෆයිට් අවෝඩ් සර්.
ඔව්. කියන්න.
ෆයිට් අවෝඩ් දැන් මේ පත්‍රිකාවේ ඉල්ලාස් කර ඉවත් කිරීමෙන් දැන් විභාගය ඊටමත් ආසන්නව තියෙන්නේ. එතකොට මේ ළමයින්ට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් මේ විභාගෙ ඉදිරිපත් වෙන්න සිද්ධ වෙනවා. The exams are very close now, about a month away.
නැගිටමෝ යදාස් අර
මං කියන්නේ දැන් මේ ළමයි අසරණ වෙනවා. දැන් එදා මම ඔබතුමා එදා ආවඩනේ පක්ෂනායක රැස්වීමේදී අපිට ගරු සභානායකතුමා කිව්වා මේ යෝජනාව ඉදිරිපත් කළා අපිත් මේක පරාජය කරන්න උදව් කරනවා කියලා. එතුමාට ඕවනාව තියෙනවා එතුමා කිව්වා. නමුත් කොහෙන් හරි පඩිවිලයක් ඇවිල්ලා මේක ඇත්ත වශයෙන්ම
ආණ්ඩුව නියෝජනය කළත් අපි විරුද්ධයි. විශේෂයෙන්ම අපි ස්වභාෂා අධ්‍යාපනය ලැබපු අය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවුරුදු 4ක් සිංහල මාධ්‍යයේ ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත සියලු දෙනා අවසානයේ නීති විද්‍යාලයේ අවසාන වසර විභාගයට පෙනී සිටීම අනිවාර්යයි. අවසාන විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබ්බොත් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබපු පේපර් ලියපු ළමයා කොහොමද මුණ දෙන්නේ?
අපි න්‍යායපත්‍රය අනුව.
ඒ නිසා ගරු කතානායකතුමනි නීති අධ්‍යාපන ඉංග්‍රීසියෙන් සිදු කළාට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් විභාග ලිවීමේ අයිතිය ස්වභාෂාවෙන් දෙන්න ඕනේ. ඒක සිංහල හෝ ද්‍රවිඩ භාෂාවෙන් අයිතියක්.